අද ලෝවට විශේෂාංග යටතේ අපිට කතා බහ කිහිපයක් තියෙනවා. විශේෂයෙන්ම මේ ත්‍රස්තවාදී ක්‍රියා හා සම්බන්ධව කතා බහ කරන්නට මම ඇත්තටම ආරම්භයේදීමත් ඔබට සඳහන් කළා. පාකිස්තානයේ විශ්වවිද්‍යාලයකට එල්ල වුණු ප්‍රහාරය පිළිබඳව තමයි මේ වෙනකොට සමස්ත ලෝකයේම වඩාත් අවධානය දිනාගත් සිදුවීම් බවට පත් වෙලා තියෙන්නේ කියලා. පාකිස්තානයේ වයඹදිග ප්‍රදේශයේ පිහිටලා තියෙන බෂා ඛාන් කියන මේ විශ්වවිද්‍යාලයට තලිබාන් ප්‍රහාරයක් එල්ල වුණා. මේ ප්‍රහාරය අපිව ගෙනිත්තා වසර 2014ට. වසර 2014දීත් ඔබට මතක ඇති ඉතාමත්ම දරුණු ඛේදවාචකයක් විදිහට සනිටුහන් වුණා ලෝක ඉතිහාසයේදී. පාකිස්තානයේ පෙෂාවර නගරයේ පිහිටලා තිබුණු පාසලකට තලිබාන් ප්‍රහාරයක් එල්ල කිරීමේ සිදුවීම. ඒකෙන් සිසුවියන් 130 දෙනෙක් මරුමුවට පත් වුණා. මේ සිදුවීම නැවත වතාවක් ලෝකයාට මතක් වුණා මේ සරසවියට එල්ල වුණු තලිබාන් ප්‍රහාරයත් සමගින්. එනිසා අපි අද ඒ කාරණාව මූලික කරගෙන සාකච්ඡාව ආරම්භ කරමු. සුපුරුදු විදිහට AFP ප්‍රවෘත්ති ජාලයේ ශ්‍රී ලංකා ශාඛාවේ ප්‍රධානි මාධ්‍යවේදී අමල් ජයසිංහ මහතා සූදානමින් සිටිනේ. අමල්, ඔබට සුපුරුදු ලෙස ආයුබෝවන් කියලා අපි පිළිගන්නා විශේෂාංගයට
ආයුබෝවන් දිලුක්ෂි.
මම මුලින්ම දැනගන්නට කැමති මේ තලිබාන් ප්‍රහාරයේ මෙවර ඉලක්කය වෙලා තියෙන්නේ මොකද්ද කියලා.
මේ විශ්වවිද්‍යාලයේ යම් කිසි විදිහකට මධ්‍යස්ථ මතධාරණ දේශපාලන පක්ෂයකට සම්බන්ධකම් තියෙනවා කියලත් ප්‍රකාශ වෙලා තියෙනවා. ඉතින් මේ අධ්‍යාපනය සම්බන්ධයෙන් ඒ වගේම මේ විශ්වවිද්‍යාලවල ඊතරම් ආරක්ෂාව දැඩි කරලා තියෙන ස්ථාන නෙමෙයි. මේවා අපි කියන සාමාන්‍යයෙන් සොෆ්ට් ටාගට් හැටියට යම් කිසි විදිහකට ආරක්ෂක වැඩපිළිවෙලක් මේ විශ්වවිද්‍යාලෙ තිබිලා තියෙනවා. ඒ තිබුණත් උදේ තිබිච්ච අධික මීදුම පාවිච්චි කරගෙන මේ ප්‍රහාරකකරුවන් 4 දෙනෙක් මේකට සහභාගී වෙලා තියෙනවා. ඔවුන් විශ්වවිද්‍යාලයේ එක මුරපොලක හිටපු පුද්ගලයෙක්ට ප්‍රහාර දීලා ඔහුව මුලින්ම ඔහුට වෙඩි තියලා තමයි පසුව විශ්වවිද්‍යාලයට ඇතුල් වෙලා වෙඩි තැබීම සිද්ධ කරලා තියෙන්නේ. ඉතින් මේකෙදි 80කට අධික ශිෂ්‍යයන් සහ ගුරුවරුන් සංඛ්‍යාවක් පීඩාවට පත් වුණයි කියලා වාර්තා වෙලා තියෙනවා. මේ වෙලාව වෙනකොට පාකිස්තාන බලධාරීන් ප්‍රකාශ කරලා තියෙනවා 21 දෙනෙක් ජීවිතක්ෂයට පත් වුණා. මේ ප්‍රහාරයට සම්බන්ධ වෙච්ච අය බෝම්බ පිපිරාවා ගැනීම නිසා ඒ බෝම්බ වලින් පීඩාවට පත් වෙච්ච සංඛ්‍යාවත් එක්ක බලපුවාම 30 දෙනෙක් තවමත් රෝහල්ගත කරලා තියෙනවා කියලා වාර්තා වෙලා තියෙනවා. ඊට අමතරව තව සුළු තුවාල ලැබපු විශාල පිරිසකුත් හිටියයි කියලා වාර්තා වෙලා තියෙනවා.
අමල්, දැන් තලිබාන් සංවිධානය මීට කලින් මම සඳහන් කරපු ආකාරයට පාසලකට කඩාවැදලා මේ වගේ ප්‍රහාර එල්ල කළා. ඊට පස්සේ අපිට මතකයි ඔය මලාලාගේ සිදුවීම. ගැහැණු දරුවන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් කරන්න ඔවුන් නොයෙකුත් අන්දමේ ප්‍රහාර එල්ල කළා. මලාලා එහි විශාල ගොදුරක්. ඒ වගේම මේ දැන් විශ්වවිද්‍යාලයට එල්ල වුණු ප්‍රහාරය. මෙවැනි වූ ප්‍රහාරවලින් අපිට වාර්තාවනන්දමට ඔවුන් ඉලක්ක කරගන්නේ අධ්‍යාපනය කඩාකප්පල් කරලීම. ඊට අමතරව තවත් සැඟවුණු මොවුන්ගේ අරමුණු තියෙනවද මෙවැනි වූ මේ අධ්‍යාපනික මධ්‍යස්ථානවලට ප්‍රහාර එල්ල කිරීම හා සම්බන්ධව?
දෙලක්ෂ මෙතන අපි අල්ලපුරට ඇෆ්ගනිස්තානය ඒ වගේම පාකිස්තානය මේ දෙකේම ඇතරම තලිබාන් වරුන්ගේ ක්‍රියාකලාපය හුඟක්ම ඇතරම අධ්‍යාපන එහෙම නැත්නම් බටහිර නැඹුරුවක් තියෙන දේවල් වලට විරුද්ධව කියලා සඳහන් කරන්නට පුළුවන්. මේ විශ්වවිද්‍යාලවල ලබා දෙන අධ්‍යාපනයත් ඔවුන් දකින්නේ යම් කිසි විදිහට බටහිර කුමන්ත්‍රණයක් හැටියටයි. ඒ වගේම පාකිස්තානයේ පෝලියෝ එන්නත ලබා දීම පවා ඔවුන් දකින්නේ බටහිර කුමන්ත්‍රණයක් හැටියටයි. ඉතින් ඒ නිසා තමයි එවැනි දේවල් ඔවුන් ඉලක්ක කරගෙන තියෙන්නේ. නමුත් මේ ප්‍රහාරය දෙලක්ෂ තවත් එක කාරණාවක් මතුවෙනවා. ඒ තමයි මේ ප්‍රහාරයට සම්බන්ධයි කියන තලිබාන් සංවිධානය ඇත්තටම මේ වෙනකොට කොටස් දෙකකට බෙදිලා ඒකේ යම් කිසි විදිහකට තලිබාන් සංවිධානයේ අභ්‍යන්තර ගැටීමකුත් මේකේ නිරූපණය වෙනවා. මොකද මෙම ප්‍රහාරයට වගකීම බාර අරගෙන තියෙන්නේ තරක් ඒ තලිබාන් කියන පාකිස්තානයේ සිට මෙහෙවන කෙටියෙන් හඳුන්වන TTP කියන සංවිධානයයි. මොකද මේ වෙනකොට ඒ තරක් ඒ තලිබාන් කියන සංවිධානයේ ප්‍රධාන නායකවරුන් මෙම ප්‍රහාරය හෙලා දැකලා තියෙනවා. ඒ පමණක් නෙමෙයි ඔවුන් කියා සිටින්නේ ඔවුන්ගෙන් වෙන් වෙච්ච පිරිසක් තමයි මේක කරේ සහ මේ ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයන්ට විරුද්ධව දැඩි ලෙස ක්‍රියා කරනවායි කියලා තලිබාන් සංවිධානයේම ප්‍රකාශ කරලා තියෙනවා. ඉතින් මේකේ බොහොම පැහැදිලිවම අභ්‍යන්තර අර්බුදයක් තියෙන බව බැලූ බැල්මටම පෙනී යනවා.
තලිබාන් සංවිධානයේ ක්‍රියාකාරකම් පිළිබඳව කතාබහ කරද්දි තවත් සෝචනීය සිදුවීමක් වාර්තා වෙනවා පාකිස්තානයට ආසන්නතම රට ඇෆ්ගනිස්තානයෙන්. තලිබාන් සංවිධානය ඉලක්ක කරගත්ත ඇෆ්ගනිස්තානයේ ක්‍රියාත්මක එක්තරා පෞද්ගලික රූපවාහිනී සේවාවක ප්‍රවාහන රථයක්. මේ ප්‍රවාහන රථයට එල්ල කරපු මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් ඒ රූපවාහිනී ආයතනයට සම්බන්ධ සේවකයන් 7 දෙනෙකු මියගියා කියලා තමයි වාර්තා වන්නේ. මේ සිදුවීම් පිළිබඳව ලෝකයාගේ දැඩි අවධානය යොමු වුණා. විශේෂයෙන්ම පාකිස්තානයේ ඇෆ්ගනිස්තානයේ ආශ්‍රිතව මාධ්‍ය ඉලක්ක කර ගැනීම පිළිබඳව තලිබාන් සංවිධානය විසින්. දැන් අපි මීට කලින් කතා බහ කළේ මේ අධ්‍යාපනික මධ්‍යස්ථාන ඉලක්ක කර ගැනීම. මාධ්‍ය ඉලක්ක කර ගැනීම හරහා මෙම ප්‍රහාරයෙන් ඔවුන් කියන්නට උත්සාහ කළේ මොන වගේ කාරණාවක් ගැනද?
දිලක්ෂි, මේ තලිබාන් සංවිධානය ඇෆ්ගනිස්ථානයේ පෞද්ගලික නාලිකා රාශියකට මේ වෙනකොට යුද ප්‍රකාශ කරලා තියෙනවා. ඔවුන් කියලා සින්නවා මේ මාධ්‍ය ආයතන යුද ඉලක්ක හැටියට ඔවුන් සලකනවා අය කියලා. මෙම මාධ්‍ය ආයතන වලට තියෙන ප්‍රධාන චෝදනාව තමයි ඔවුන් බටහිර රටවල් වලට ගැති ප්‍රවෘත්ති පළ කරනවා, ඒ වගේම තලිබාන් සංවිධානය සම්බන්ධයෙන් අසත්‍ය තොරතුරු විකාශනය කරනවායි කියන චෝදනාව. ප්‍රධාන වශයෙන්ම උරණවන්නට හේතු වෙලා තියෙන්නේ මෑතකදී කුන්දුස් නගරයේ ඇතිවෙච්ච සිද්ධියක් සම්බන්ධයෙන් මේ ටොලෝ කියන නාලිකාව ඔවුන් වාර්තා කරලා තියෙනවා. තලිබාන් සංවිධානයේ තලිබාන්වරු කාන්තාවන්ගේ නේවාසිකාගාරයකට කඩා වැටිලා එහි සිටි කාන්තාවන් සමූහ දූෂණයට ලක් කළයි කියලා වාර්තා කරලා තිබුණා. ඉතින් මේ ප්‍රවෘත්තිය වැරදි කියලා තලිබාන් සංවිධානය කියලා ඔවුන් ඒ අවස්ථාවේදී තමයි ප්‍රකාශ කරලා තියෙන්නේ. මෙම ටොලෝ කියන රූපවාහිනී නාලිකාවට විරුද්ධව දැඩි ක්‍රියාමාර්ගයක් ගන්නවයි කියලා. ඉතින් මේ ප්‍රහාරය එල්ල කළා තියෙන රූපවාහිනී නාලිකාවේ ඒ ඔවුන්ගේ මධ්‍යස්ථානයට නෙමෙයි, නමුත් ඒ සේවකයන් ගමන් කරන අවස්ථාවකදී ඒ සේවකයන්ගේ කුඩා බස් රථයට තමයි මේ මරාගෙන මැරෙන ප්‍රහාරය එල්ල කළා තියෙන්නේ. ඉතින් මේ ප්‍රහාරයෙන් 7 දෙනෙක් මිය ගිහිලා තියෙනවා. ඉතින් අපිට දැනගන්න තියෙන විදිහට විශේෂයෙන්ම මේ රූපවාහිනී නාලිකාවේ වැඩසටහන් සම්පාදනය කරන අය නෙමෙයි මේකෙන් විපතටපත් වෙලා තියෙන්නේ. අතුරු සේවාවන් සපයන කියන ග්‍රැෆික් ආටිස්ට්ලා, එහෙම නැත්නම් ඒ ලයිටින් රෙකෝඩින් සම්බන්ධයෙන් කටයුතු කරන ඒ සේවකයන් තමයි මේ ප්‍රහාරයේ ඉලක්කය බවට පත් වෙලා තියෙන්නේ. මේ වගේම තවත් රූපවාහිනී නාලිකා කීපයකුත් අපිට දැනගන්න තියෙන විදිහට තලිබාන් ප්‍රහාරයක් ඇතිවෙන්නට පුළුවන් කියන බිය නිසා ඔවුන්ගේ ආරක්ෂාව යුද හමුදා විසින් තර කළා තියෙනවා. නමුත් මේ විදිහට බස් රථයකින් සේවකයන් ගමන් කරන අවස්ථාවකදී ඔවුන්ට ආරක්ෂාව සලසන්නට තරම් හැකියාවක් තිබිලා නැහැ. ඉතින් මරාගෙන මැරෙන බෝම්බ කරුවෙකුට පුළුවන් වෙලා තියෙනවා මේ රූපවාහිනී නාලිකාවේ සේවකයන් ඉලක්ක කරන්නට.
අමල් මම හිතේ මේ තාමත් මේ කෙටියෙන් දැනගන්නට කැමති මේ සිදුවීමත් එක්කම අපිට වාර්තා වෙනවා මේ සිදුවීම සිදුනේ බදාදා ඊට දින දෙකකට කලින් ඇෆ්ගනිස්තානයත් පාකිස්තානයත් චීනය සහ ඇමරිකාව කියන රටවල් හතර එකතු වෙලා මේ තලිබාන් සංවිධානය සමග නැවත සාකච්ඡා වාරයකට ගිහිල්ලා නැවතත් ඔවුන් සමග යම් යම් එකඟතාවලට එළඹුණොත් හොඳයි කියන කාරණාව සම්බන්ධයෙන් එකතු වෙලා සාකච්ඡා කරලා තියෙනවා. මේ සාකච්ඡාවෙන් දින දෙකකට පස්ව තමයි මේ ප්‍රහාරය එල්ල වෙන්නේ. බොහෝ මාධ්‍ය කතා බහ කළා ඇතැම් වෙලාවට මේකට විරෝධය පළ කරන්නටත් විය හැකි කියලා. දැන් එතකොට මේ සාකච්ඡාවේ මොකක්ද සිදුනේ? ඒකෙන් අතුරු ප්‍රතිඵලයක් විදිහට අපිට මොනවද වාර්තාවන්?
දිනක්ෂි, මේ සාකච්ඡාව පැවැත්වුවේ තලිබාන් වරුන් කොහොමද නැවතත් සාම සාකච්ඡාවකට, එහෙම නැත්නම් ඒ දේශපාල විසඳුමක් ඇති කර ගැනීමේ වැඩපිළිවෙලට දායකත්වය ඔවුන්ගෙන් ලබා ගන්නේ කියලා. ඉතින් ඇත්තටම මේ සාකච්ඡාවට තලිබාන් වරුන් සහභාගී නොවුනට කාලයක් තිස්සේ මෙවැනි සාකච්ඡා විටින් විට පවත්වලා තියෙනවා තලිබාන් වරුන් නැවතත් දේශපාලන ප්‍රවාහයට ගෙන ඒමට. ඉතින් මේ රටවල් හතරක් එකතු වෙලා කරපු සාකච්ඡාවේ ප්‍රධාන අරමුණ වුණේ ඉදිරියේදී සාම වැඩපිළිවෙලක් සම්බන්ධයෙන් යම්කිසි විදිහකට රෝඩ් මැප් එකක් ඇති කර ගැනීමේ බලාපොරොත්තුවයි. ඒ එක්කම තවත් කාරණාවක් තමයි දලුක්ෂි, මේ විදිහට සාම සාකච්ඡාවක් එහෙම නැත්නම් සාම කතිකාවක් තියෙන හැම අවස්ථාවකදීම තලිබාන් වරුන් ඔවුන්ගේ ප්‍රහාර උත්සන්න කරනවා. ඉතින් මේකෙදී ඔවුන් බලාපොරොත්තු වෙනවා කියලා අපිට උපකල්පනය කරන්න පුළුවන්. සාම කටයුත්තකට යොමු වෙනකොට ඔවුන්ට තියෙන ඒ කේවල කිරීමේ බලය වැඩි කර ගැනීමට, තමන්ගේ යුදමය ශක්තිය වැඩිපුර විදහා දැක්වීමට, එහෙම නැත්නම් තමන්ට කරන්න පුළුවන් හානිය විදහා දක්වන්නට තමයි මෙවැනි මරාගෙන මැරෙන ප්‍රහාර එල්ල කරන්නේ. ඉතින් මේ අවස්ථාවේදීත් පෙනී යන කාරණාවක් තමයි සාම සාකච්ඡාවක් ඇති වෙන හැම අවස්ථාවකදම ඒ ආසන්නයේ මේ විදියට ප්‍රහාර උත්සන්න වීම.
ඔවුන් තලිබාන් සංවිධානයේ මේ විනාශකාරී ක්‍රියා කතා බහ කළාට පස්සේ ලෝකයේ මේ වෙනකොට හඳුන්වා දෙන වඩාත්ම දරුණුතම ත්‍රස්තවාදී කණ්ඩායම් විදිහට සැලකෙන ISIS සංවිධානයේ ක්‍රියාකාරීත්වයන් මැන්ඩලි මහා සම්බන්ධව වාර්තාවන තොරතුරු පිළිබඳව අවධානය යොමු කරමු. ලෝකයේ ප්‍රබල රටවල් හතක් මේ වෙනකොට එකතු වෙලා තියෙනවා ISIS මර්ධනය සඳහා. ඒ අතර කණ්ඩායමට ඔස්ට්‍රේලියාවත් ඇතුළත් වෙනවා. ඉතින් ඔස්ට්‍රේලියාව, ඇමරිකාව, බ්‍රිතාන්‍ය, එතකොට කැනඩාව, ප්‍රංශය, මේ වගේ ලෝකයේ ප්‍රබල රටවල් වල ආරක්ෂක අමාත්‍යවරු ප්‍රංශයේ පැරිස් නුවරදී හමු වුණා ISIS සංවිධානය මර්ධනය කරන්නට මීට වඩා ප්‍රබලව ක්‍රියාත්මක විය යුතුයි කියන අදහසින්. මා කැමැති අමල් මේ පැරිස් නුවරදී සිදුණු සමුළුවේදී විශේෂිත අවධානයට ලක්වුණු කරුණු සහ ඔවුන්ගේ තීන්දු තීරණ පිළිබඳව වඩාත් සවිස්තරාත්මකව දැනගන්න.
දිලක්ෂි, මෙතන ඇත්තටම ISIS සංවිධානය පිළිබඳ ලෝක බලවතුන්ගේ අපි දකිනවා මාර්ග දෙකක් ඔස්සේ කටයුතු කිරීමේ වැඩපිළිවෙලක්. විශේෂයෙන්ම ආරක්ෂක අමාත්‍යවරුන් ඔබ කිව්ව විදිහට ප්‍රංශයේ පැරිස් නුවර හමු වෙලා ඔවුන් දැන් තීන්දු කරගෙන තියෙනවා ලබන මාස 11 වෙනිදා දැනට IS සංවිධානයට විරුද්ධව යුදමය වශයෙන් පියවර අරන් තියෙන රටවල් වල සාකච්ඡාවක් ඇති කරලා IS සංවිධානයට එරෙහි යුදමය කටයුත්තට ඔවුන්ගේ දායකත්වය වැඩි කර ගැනීමේ අරමුණෙන් ඒ යුදමය තත්ත්වය උත්සන්න කිරීමේ වැඩපිළිවෙලක් ආරම්භ වෙලා තියෙනවා. ඊට අමතරව ඇමරිකාවයි රුසියාවයි එකතු වෙලා මේ වෙනකොට සිරියාවේ දේශපාලන විසඳුමක් ඇති කර ගැනීමේ කටයුත්ත සඳහා ඒ වෙනමම ක්‍රියාමාර්ග ගැනීමේ ඒ කාරණාත් මේ වෙනකොට ආරම්භ කරලා තියෙනවා. රුසියාව ඇත්තට මේ කාරණාවේදී ඉදිරියෙන් සිටිනවා. ඔවුන් යම් කිසි විදිහකට නායකත්වයක් දීලා තියෙනවා මේ කටයුත්තට. රුසියාවේ විදේශ අමාත්‍යවරයා සර්ගී ලවරොෆ් ප්‍රකාශ කරලා තියෙනවා තව දින කීපයකින් ඔවුන් විශ්වාස කරනවා කියලා සිරියාවේ සාම සාකච්ඡාවක් ආරම්භ කරන්නට. ඒ සාකච්ඡාවලට ඇමරිකාවත් එකතු කරගෙන ඔවුන් බලාපොරොත්තු වෙනවා දැනට සිටින අසාද් ජනාධිපතිවරයා සමග අනිකුත් කණ්ඩායම් කොහොමද කටයුතු කරන්න කියන කාරණාව පිළිබඳ යම්කිසි විදිහක එකඟතාවයකට පැමිණෙන්නට. අනෙක් පසෙන් අපි දකිනවා රුසියාව දැනට ප්‍රමුඛත්වය ගැන කටයුතු කරන ගුවන් ප්‍රහාර උත්සන්න කිරීම සඳහා බටහිර බලවතුන්ගේ එකමුතුවේ යම්කිසි විදිහකට වැඩිපුර සහයක් ලබා ගැනීමේ වැඩපිළිවෙල. ඉතින් මෙතන ප්‍රශ්නයක් තවමත් निराකරණය කරගන්නට ඒ තමයි රුසියාවේ යුද හමුදාව සහ ගුවන් හමුදාව කොහොමද බටහිර බලවතුන් සමග මීට වඩා හොඳින් කටයුතු කරන්න කියලා. ඉතින් ඒ පිළිබඳ කතිකාවක් ඇති කර ගැනීමත් මේ විදේශ අමාත්‍යවරුන්ගේ රැස්වීමෙන් බලාපොරොත්තු වෙනවා. කෙසේ වෙතත් සිරියාවේ ISIS සංවිධානය විනාශ කිරීමේ කටයුත්ත සම්බන්ධයෙන් ලෝක අවධානය එන්න එන්න වැඩි වෙලා තියෙනවා. ඉතින් මෙතන ඇමරිකාව ප්‍රකාශ කළ තියෙන කාරණාව තමයි දැනට IS සංවිධානය ඉතාමත්ම බලවත් ඉරාකේ මෝසුල් නගරේ ඔවුන්ගේ බලය බිඳ හෙලීමට මීට වඩා යුදමය වශයෙන් පියවර ගන්නට ඕනෑ කියලා. ඒ පිළිබඳවත් ඉදිරි දින කීපයේදී බටහිර බලවතුන් අලුත් වැඩපිළිවෙලක් දියත් කිරීමට නියමිතයි.
ඔව්, මේ වෙනකොට ඔස්ට්‍රේලියානු මාධ්‍ය වාර්තා කරමින් සිටිනවා ඔස්ට්‍රේලියාව මේ ISIS මර්ධන ක්‍රියාවලිය සඳහා මේ වෙනකොට සෙබළුන් 780 දෙනෙකු දායක කරලා තියෙනවා කියලා. ඔවුන් මේ වෙනකොට මැද පෙරදිග ආශ්‍රිත කලාපේ රැඳී සිටමින් ඒ සෙබළුන් පුහුණු කරමින් ගුවන් ප්‍රහාරවලට දායක වෙමින් සිටින්නේ. ඉතින් පසුගිය දවස්වල ඔස්ට්‍රේලියානු පාර්ලිමේන්තුවේ විශාල කතාබහක් ඇති වුණා ISIS මර්ධනය සඳහා ක්‍රියාත්මක වන පාබල හමුදා මගින් එල්ලවන ප්‍රහාර සඳහාත් ඔස්ට්‍රේලියානු හමුදා බටයෙන් දායක කළ යුතුයි කියලා. මේ කතාවත් මේ වෙනකොට ඔස්ට්‍රේලියාවේ දැරි ලෙසින් කතාබහට ලක් වෙලා තියෙන කාරණයක්. ISIS සංවිධානයේ වැනි ජිහාඩ් සංකල්ප මූලික කරගත් සංවිධාන පිළිබඳව කතාබහ කරද්දී එක්තරා ජිහාඩ් සංවිධානයකට සම්බන්ධ පිරිසක් සිංගප්පූරුවෙන් සැකපිට අත්අඩංගුවට අරගෙන තියෙනවා. මේක පිළිබඳව ලෝකයාගේ දැඩි අවධානය යොමු වුණේ විශේෂයෙන්ම සිංගප්පූරුව වගේ කලාපයකින් ජිහාඩ් ක්‍රියාකාරකම් වලට සම්බන්ධ අයවලුන් අත්අඩංගුවට ගැනීම මීට කලින් සිදුවෙලා තිබුණ නැති නිසා. ඒ නිසා මේ ජිහාඩ් අවධානම සිංගප්පූරුව ආශ්‍රිත කලාපයට පැමිණියේ ඇයි කියන කාරණාව පිළිබඳවත් විශාල අවධානයක් යොමු වුණා. හැබැයි මේ අත්අඩංගුවට ගත්තේ සිංගප්පූරු ජාතිකයෙන් නෙමේ බංග්ලාදේශ ජාතිකයෙන්. අමල්, මේ සිදුවීම පිළිබඳව අපි ටිකක් විග්‍රහ කරගනිමු. සිංගප්පූරු ආශ්‍රිත කලාපයේ මේ ජිහාඩ් හිසේස වීමත් ඒ සම්බන්ධව මේ වෙනකොට අලුතෙන් වාර්තා වන තොරතුරු හරහා කොයි වගේ අවධානමක් මේ කලාපයේ ආශ්‍රිත නිර්මාණය වෙමින් පවතිනවාද කියන කාරණය පිළිබඳවත් අපි කැමැති තොරතුරු දැනගන්න.
දිලක්ෂ්‍ය අතර මේ කාරණාව එළිදැක්වෙන්නේ සිංගප්පූරුව තමයි මේක ප්‍රකාශයට පත් කරන්නේ. ඔවුන් විසින් බංග්ලාදේශ ජාතිකයින් 27 දෙනෙක් අත්අඩංගුවට අරගෙන තියෙනවා. ඒකෙන් 26 දෙනෙක්ම නැවතත් බංග්ලාදේශයට පිටුවහල් කළයි කියලා. මෙතන ලොකුම ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ මීට කලින් සිංගප්පූරුව කේන්ද්‍ර කරගෙන යම්කිසි විදියකට ජිහාඩ් සංවිධානවල ක්‍රියාකාරකමක් ඇතිවන්නට ඉඩකඩ තිබුණායි කියලා මීට අවසර 10කට විතර වගේ කලින් බියසැක පළ වෙලා තිබුණා. මොකද සිංගප්පූරුව කියන්නේ ඇත්තට ඇමරිකාවේ යුද හමුදාව විසින් නිතර යන එන ස්ථානයක්, ඇමරිකාවට යුදමය වශයෙන් ආධාර උපකාර ලබා දෙන ස්ථානයක් නිසා මෙවැනි ජිහාඩ් සංවිධානයක ඇතිවීමට තියෙන ඉඩකඩ ගැන හැමතිස්සෙම සිංගප්පූරු බලධාරීන් පමණක් නෙමෙයි ඇමරිකාවත් ඉතාමත්ම සෝදිසින් ඉන්නේ. මේ අවස්ථාවේදී දිල්රුක්ෂි ඔවුන් කියන්නේ කාලයක් තිස්සේ බංග්ලාදේශයෙන් පැමිණෙන ඒ කම්කරුවන් ඔවුන්ගේ නවාතැන්වල යම්කිසි විදියකට ඔවුන්ව ජිහාඩ් සංවිධානයකට පෙළඹවීමේ කටයුත්තක් ක්‍රමානුකූලව සිද්ධ වුණයි කියලා. ඉතින් ඒවායේ ප්‍රතිඵලයක් හැටියට තමයි මේ පුද්ගලයන් අත්අඩංගුවට අරන් තියෙන්නේ. තමන් උපයා ගන්න සුළු මුදලිනුත් කොටසක් මේ ජිහාඩ් සංවිධානයට ලබා දීමට කටයුතු කළයි කියලා ඔය බැංකු ශාස්ත්‍රය තුළින් ඒ කරුණු අනාවරණය කරගෙන තියෙනවා. ඉතින් එවැනි වටපිටාවක් තුළ තමයි සිංගප්පූරුව මේ කවුරුත් නොහිතපු විදියට මේ වාගේ පියවරක් අරන් තියෙන්නේ. ඔවුන් කියන්නේ යම්කිසි විදියකට රට තුළ ඒ ජිහාඩ් සංවිධානය ආරම්භ වීම වැළැක්වීමට තමයි ආරක්ෂක පියවරක් හැටියට මේ කටයුතු සිද්ධ කළා තියෙන්නේ කියලා.
අපි එහෙමනම් අවසාන අවධානය යොමු කරමු අපේ මාතෘභූමිය ශ්‍රී ලංකාවට බොහොම ආසන්නයෙන් තියෙන මාලදිවයින් රාජ්‍යයේ ඇතිවලා තියෙන යම් කිසි වූ තත්වයක් පිළිබඳව. මේ තත්වයට ශ්‍රී ලංකාවේ දේශපාලනික චරිතත්වයන් ආකාරකින් සම්බන්ධයි කියලා මේ වෙනකොට අපිට වාර්තා වෙනවම. මාලදිවයිනේ හිටපු ජනාධිපතිවරයා මොහොමඩ් නෂීඩ් මේ වෙනකොට අත්අඩංගුවේ පසු වෙන්නේ. ඔබ ලෝක ප්‍රවෘත්ති පිළිබඳව අවධානයෙන් සිටිනවා නම් දන්නවා ඇති අපි මේ විශේෂාංගය යටතේ මාලදිවයිනේ මැතිවරණ පැවැත්වෙන කාලයේදී ඒ සම්බන්ධවත් කතා බහ කළා. එතකොට වත්මන් ජනාධිපති අබ්දුල්ලා යාමින් විසින් මේ හිටපු ජනාධිපති මොහොමඩ් නෂීඩ් අසනීප තත්වයෙන් පසු වීම නිසා ඔහුට රටින් පිටවීමට කරපු තහනමක් පිළිබඳවත් ඒ තහනම වලකාලමින් හිටපු ජනාධිපතිවරයාට රටින් පිටව යාමට අවස්ථාව ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකාවේ දේශපාලනික චරිතත් වැදිහත් වුණු වග අපිට ආරංචි වෙනවා. මම කැමති යමල් මේ සිදුවීම පිළිබඳව සවිස්තරාත්මක තොරතුරු දැනගන්න.
දිරක්ෂි මොහොමඩ් නෂීඩ් හිරගත වෙන්නේ ගිය අවුරුද්දේ මාර්තු මාසේ. ඔහුව අවුරුදු 13කට හිරේට නියම වෙනවා. ඉතින් මේ අවුරුදු 48ක් වයස ඇති හිටපු ජනාධිපතිවරයා බලධාරීන් ඉල්ලීමක් කළා තියෙනවා ඔහුගේ කොන්දේ අමාරුවක් සඳහා පිටරටට ගිහිල්ලා ඒ සත්කමක් කරගන්නට අවශ්‍ය ඉඩකඩ ලබා දෙන්නටයි කියලා. නමුත් අබ්දුල්ලා යාමුන් ජනාධිපතිවරයා ඒක මුළුමනින්ම ප්‍රතික්ෂේප කරලා තිබුණා. ඔහු කියා සිටියේ මාලදිවයිනේදී මෙම ශල්‍යකර්මය කරගන්නට පුළුවන්, ඒ නිසා පිටරට යන්න අවශ්‍ය නැහැයි කියලා. නමුත් අතිවිශාල ජාත්‍යන්තර බලපෑමක් පැමිණියා මාලදිවයින බලධාරීන්ට හිටපු ජනාධිපතිවරයාට මේ ශල්‍යකර්මය කර ගැනීමට රටින් පිටවෙන්න අවසර දෙන්න කියලා. ඉතින් මේකට ඇමරිකාව ඒ වගේම අනෙකුත් බටහිර බලවතුන් බ්‍රිතාන්‍ය බොහොම දැඩි පරිශ්‍රමයක් අරගෙන තිබුණට අවසානයේදී රටේ ජනාධිපතිවරයා එකඟ කරගන්නට පුළුවන් වුණේ ශ්‍රී ලංකාවේ අමාත්‍යවරුන් දෙන්නෙකුට කියලා මේ වෙනකොට වාර්තා වෙලා තියෙනවා. විශේෂයෙන්ම මුදල් අමාත්‍ය රවි කරුණායක ඒ වගේම විදේශ අමාත්‍ය මංගල සමරවීර මේ දෙපළ ඉතාමත්ම හදිස්සියේ මාලදිවයිනට ගොසින් සාකච්ඡා පැවැත්වුවා මාලදිවයින ජනාධිපතිවරයා සහ අනෙකුත් නිලධාරීන් එක්කල. අද මේ වෙනකොට ඒ සංචාරය පිළිබඳ නිල ප්‍රකාශයක් ඔවුන් නිකුත් කළා නැහැ. මේකට හේතුව තමයි හිටපු ජනාධිපතිවරයාට ඒ හදිසි ප්‍රතිකාර ලබා ගැනීමට එංගලන්තයට යාමට අවසර ලබා දීමේ කටයුතු කිරීමට. යම්කිසි විදියකට මේක සාර්ථක වුණා කියන්න පුළුවන්. පැය 24ක ප්‍රමාදයක් තිබුණත් පසුව හිටපු ජනාධිපතිවරයාට රටෙන් පිටවීමට අවසර ලැබුණා. ඔහු කොළඹට පැමිණ දවස් දෙකක් කොළඹ ඉඳලා කොළඹත් වෛද්‍ය පරීක්ෂණ කීපයකට භාජනය වීමෙන් පසුව බ්‍රහස්පතින්දා උදේ පාන්දර එංගලන්තය බලා පිටත් වුණා. ඉතින් රාජතාන්ත්‍රික මට්ටමින් ශ්‍රී ලංකා රජයේ බලපෑම නිසා වෙච්ච දෙයක් හැටියට සඳහන් කරන්න පුළුවන්. මේකට ඇත්තටම ඉන්දියාවත් ඒ වගේම ඇමරිකාවත් බ්‍රිතාන්‍යත් දායක වුණා කියලා කියනවා. නමුත් ප්‍රමුඛත්වය අරගෙන කටයුතු කරේ ශ්‍රී ලංකාවේ අමාත්‍යවරු දෙන්නේ.
හොඳයි මල්ලි, එහෙමනම් ඔවැනි තොරතුරු තමයි මේ සතිය පුරාවටම අපිට කතා බහ කරන්නට ලැබෙන විශේෂිත වූ ප්‍රවෘත්ති අන්තර්ජාතික වාර්තා වෙන. අපේ සුපුරුදු ස්තුතිය ඔබට පළ වෙනවා. එහෙමනම් ඔබට ආයුබෝවන් කියලා අපි කියනවා. ලබන සතියේ සිකුරාදා හමු වෙන තෙක්.
ආයුබෝවන් දිලුක්ෂි.
ආයුබෝවන් අමාරා.